ගුරු කෙදර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
ආයුබෝවන් ආදරණීය දුව පුතේ, ඔන්න මේ සෝදානම ඔබේ ගුරු කෙතෙනින් සිංහල පාඩම ඔබ වෙත ගෙන එන්නට. අද දවසේ 6-7 ශ්‍රේණි සඳහා සිංහල පාඩම ඔබ වෙත ගෙන එන්නේ බණ්ඩාරවිල මධ්‍ය මහා විද්‍යාලයේ අනුෂා විතානගේ ගුරු මෑණියන්.
ආයුබෝවන් දරුවනේ, අද මම සාකච්ඡා කරන්න තීරණය කරේ ඔයාලට හැමදාම ඕනවන මාතෘකාවක් පිළිබඳව. ඒ කියන්නේ රචනා ලිවීම. පුංචි පන්තිවල ඉඳන්ම උසස් අධ්‍යාපනය සඳහාම අත්‍යවශ්‍ය වන කොටසක් තමයි දරුවනේ මේ රචනා. ඉතින් අද මම මේ 6-7 දරුවන්ට මාතෘකානුකූල රචනා ලිවීම පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි මේ රචනා ලිවීමේදී ඕගලන්ට මම මුලින්ම කියනවා, අපි සාමාන්‍ය පෙළ විභාගෙටනේ දැන් මුලින්ම සූදානම් වෙන්නේ. මුලින් ශිෂ්‍යත්ව විභාගෙට සූදානම් වුණා වගේ දැන් අපි සූදානම් වෙන්නේ ඊළඟට වසරින් වසර ගිහිල්ලා 11 ශ්‍රේණියේදී අපිට සාමාන්‍ය පෙළ විභාගෙට සූදානම් වෙන්න තියෙනවා. එතනදී ඕගොල්ලොන්ට මම මුලින්ම කියන්න ඕනේ, දෙවනි ප්‍රශ්න පත්‍රයේට රචනාව සඳහා ලකුණු 25ක් ලැබෙනවා. අන්නේ ලකුණු 25 ගන්න මේ රචනාව සඳහා වෙනම ආකෘතියක් තියෙනවා. අපි අන්නේ ඒ ආකෘතියට අනුව රචනාව ලියන්න සූදානම් වෙමු. 6 ඉන්න මේ දුවල පුතාලා මේ තාක් ඉගෙන ගන්න ඇත්තේ වාක්‍ය 5-6ක් ලියන්න. නමුත් දරුවනේ, දැන් අපිට 6 ඉඳන් නම් ඡේද වශයෙන් තමයි රචනයක් ලියන්න සූදානම් වෙන්න ඕනි. ඒ වගේම අපිට 5 පන්තියේදී ශිෂ්‍යත් පන්තියේදී දුන්නේ එක මාතෘකාවයිනේ නේද? නමුත් දැන් 6 අපිට මාතෘකා කීපයක් දෙනවා. ඒ මාතෘකා කීපයෙන් එකක් අපි මුලින්ම තෝරගන්න ඕනි. ඉතින් මේ රචනයක් ලිවීම සඳහා මාතෘකා කීපයක් ලබා දුන්නට ඉන් එකක් තෝරගන්න ඕනි. මොකද ඔක්කොටම ලියන්න බෑනේ. අපිට ඔක්කොටම ලියන්න කාලෙකුත් නෑනේ. ඒ හින්දා ඒ මාතෘකාවක් තෝරගන්නකොට අපි අවධාරණයෙන් ඉන්න ඕනි කරුණු කීපයක්. ඒක ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. මොකද මාතෘකා කීපයක් ලබලා දීලා තියෙනකොට එක් මාතෘකාවක් හොඳට හිතලා බලලා තෝරගන්න ඕනි. මොකද දන්නවද? ඒ මාතෘකාව තෝරාගන්නකොට ඔබ ඉතා ප්‍රියකරන රසවත් එකක් වීමත් වැදගත්. තවත් අතකින් කිව්වොත් ඒ මාතෘකාවට අදාළව ලිවීමට තරම් සෑහෙන කරුණු හා දැනුම අපි ළඟ තියෙන්න ඕනි. මොකද දන්නවද? දැන් අඩුම තරමෙන් 6 ළමෙක් රචනයක් ලියනවා නම් දරුවනේ වචන 125ක්වත් ලියන්න ඕනි. ඒ හින්දා අපිට ගොඩක් කරුණු ටිකක් ඕන වෙනවා. මේ මාතෘකාවක් තෝරගත්තම ඒකට අනුව කරුණු ගොනු කරගන්න. ඒ නිසා අපි මාතෘකාවට අදාළව ලිවීමට තරම් සෑහෙන කරුණු තියෙන දැනුම තියෙන මාතෘකාවක් අපි මුලින්ම තෝරගන්න ඕනි. ඒ වගේම තමයි ඒ මාතෘකාව ඔයගලගේ දැනුමට ඔයාලට ලියන හැකියාව අනුව ගැලපෙන්නක් වීමත් ඉතාම වැදගත්. ඒ නිසා මුලින්ම මම ඔයගලන්ට කියන්නේ අපි තෝරගන්න මාතෘකාවට කරුණු අපි ළඟ තියෙන්න ඕනි. එහෙම නැත්තම් ලියන්න අපහසු වෙනවා. ඊළඟට දෙවනියට අපි බලන්න ඕනේ දැන් ඔන්න මාතෘකාවත් තෝරගත්තා වගේම රචනාව සංවිධානය කරගන්නේ කොහොමද කියලා. මෙතනදී අපි තෝරගන්න මාතෘකාවට අදාළව රචනය ලිවීමට කලින් එකී මාතෘකාව පිළිබඳව ස්ථීර සැලැස්මක් අපි ළඟ තියෙන්න ඕනේ. ඒ හින්දා මේ රචනාවේ සැලැස්ම එහෙමත් නැත්නම් ඒකට කියනවා රචනාවේ සැකිල්ල කියලා. මෙන්න මේ සැකිල්ල සකස් කර ගත්තනම් අපිට පුළුවන් හොඳ මඟ පෙන්වීමක් අනුව රචනාව ලියන්න. ඉතින් ඒ හින්දා අපි දැන් මාතෘකාවකට අනුව රචනාවක් ලියනවා නම් දැන් ඔන්න අපි තෝරගත්තනේ. එතකොට මේ තෝරගත්ත මාතෘකාව පිළිබඳව අපි ටිකක් ගැඹුරින් හිතන්න ඕනේ. මේක මාතෘකාව හඳුන්වන්නේ කොහොමද? ඊළඟට ඒ සඳහා අපි පෙළගස්සන්න ඕනේ කරුණු මොනවද? ඔහොම කියලා තමයි අපි ඊළඟට සැකිල්ලක් සකස් කරගන්නේ. මම ඔයගලන්ට සැකිල්ලක් සකස් කරන හැටිත් කියා දෙන්නම්. ඊළඟට මේ මාතෘකාව පිළිබඳව හිතට එන කරුණු ඔක්කොම කරුණු මේ මාතෘකාව අපි තෝරගත්ත මේ මාතෘකාව පිළිබඳව සිතට එන සියලු කරුණු පිළිවෙලක් නැතුව වෙනත් කොලයක ලියාගෙන යන්න. මොකද අපිට දැන් මාතෘකාව දැක්කම හිතනවනේ මේ කරුණු මේ කරුණු මේ කරුණු හොඳයි කියලා. ඉතින් අපි මේ කරුණු අපේ හිතට එනවා ඔක්කොම වෙන කොලයක ලියමු. ඊට පස්සේ ඒ ලියන ලද කරුණු හොඳට සැලකිල්ලටගෙන ආපහු පෙළ ගස්ස ගන්න ඕනි. මොකද අපේ හිතේ තියෙන ඔක්කොම අපිට බෑණි දරුවනේ ලියාගෙන 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 යන්න නේද? ඒ හන්දා අපි දැන් හිතපු කරුණු තුලින් සමහර වෙලාවට නොගැලපෙන කරුණු තියෙන්නත් පුළුවන්නේ. ආපු සරුවක් ඒකයි මම කිව්වේ අපි තෝරගත්ත මාතෘකාව පිළිබඳව ටිකක් ගැඹුරින් හිතන්න ඕනි කියලා. ඒ හින්දා මෙන්න මේ නොගැලපෙන කරුණු තියෙනවා නම් අපිට පුළුවන් දැන් එතනින් ඒක අයින් කරන්න. ඒ වගේම සමහර වෙලාවට සාරවත් නැහැ කියලා හිතනවනම් සාර්ථක නැති කරුණු මේ අපි දැන් ලියලා තියෙනවනම් ඒවත් අපි අයින් කරමු. ඒ වගේම සමහර වෙලාවට දැන් ඔයගොල්ලෝ ශිෂ්‍යත්වයට හොඳට ඉගෙන ගත්ත දරුවෝ ටිකනේ. එහෙනම් දැන් අපි ලියපු කරුණු නිකන් බොළඳයි වගේ නං. එහෙමත් නැත්නම් මෙතන කිසිම ගැළපීමක් නැත්නම් නොගැඹුරු බවක් තියෙනවනම් නේද? අන්න ඒවා අපි ඉවත් කරමු. ඔන්න ඔය විදිහට මේ අදාළ නොවන කරුණු අපි කපලා අයින් කරගන්නවා. එතනින් අපි ලියපු කොලෙන් අයින් කරගෙන ඊට පස්සේ අපි තීරණය කරන්න ඕනේ දරුවෝ ප්‍රධාන අනුකරුණු යටතේ අනුච්ඡේද තීරණය කරන්න ඕනේ. අපි දැන් ඡේද කීයකින් මේ රචනාව ලියනවද? 3ක් 4ක් 5ක් නේද? අපිට පුළුවන් කරුණු තියෙනවා නම් ලියන්න. ඒ හින්දා ප්‍රධාන අනුකරුණු දැන් අපි තෝරගත්ත මේ ප්‍රධාන අනුකරුණු යටතේ අනුච්ඡේද කීපයක් තෝරගමු. ඊට පස්සේ ඒ ඡේදෙට වඩා දීර්ඝ හෝ වඩා කෙටි වෙන්නත් මොකද අපි දැන් අනුකරණු මත ලියන ඡේදේ වඩාම දීර්ඝ වෙලා අර පුනරුත්ති දෝෂ තියෙන්නේ. එකම දේ දිගින් දිගට ලියාගෙන යන්නත් එපා. ඒ වගේම කෙටි වෙන්නත් එපා. අවශ්‍ය කරුණු ටික සමතුලිතව ඉදිරිපත් කිරීම තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. ඉතින් ඔය විදිහට රචනාව සංවිධානයේදී අපි රචනාව කොටස් තුනකින් බලනවා. මේක සාමාන්‍යයෙන් ඕගලන්ගේ උසස් මේ විභාග සඳහා, ඒ කියන්නේ සාමාන්‍ය පෙළ විභාගෙටත් මෙන්න මේ ආකෘතියම තමයි දරුවනේ පොඩ්ඩක් වෙනස් කරලා දෙන්නේ. ඒ නිසා ඕගොල්ලෝ මෙන්න මේ රචනාව සංවිධානයේදී කරුණු තුනක් ගැන වැඩි සැලකිලිමක් තියෙන්න ඕනි. ඒකෙන් පළවෙනි එකම තමයි ප්‍රවේශය හෙවත් ආරම්භය. රචනාවකදී ප්‍රවේශය තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. ප්‍රවේශයෙන් තමයි ඔගලංග ඉන්න මට්ටම. ඒක හොඳ නිර්මාණශීලී හැකියාවක් ඔයාගේ තියෙනවද, හොඳ භාෂා ශෛලියක් ඔයාගේ තියෙනවද කියලා තේරුම් ගන්න පුළුවන් හොඳම කොටසක් තමයි මේ ප්‍රවේශය හෙවත් ආරම්භය කියලා ගන්න. ඉතින් මෙන්න මේ ප්‍රවේශයේදී අපිට පුළුවන් හොඳ රසවත් ප්‍රවේශයක් ගන්න. දැන් ඔයගොල්ලෝ රචනා කියවලා තියෙනවා නම් ඔයගලන්ට ඒ අවබෝධෙත් ඇති. අපිට පුළුවන් හැබැයි මාතෘකාවට අදාළ කියමන් වෙන්න ඕනි. එකක් උද්දුත පාට ගන්න පුළුවන්. උද්දුත පාට කිව්ව සමහරලාට මේ ප්‍රස්ථාපිරුළු ගන්න පුළුවන්. ආප්තෝපදේශ ගන්න පුළුවන්. තව පුළුවන් තමන්ගේ මතයක්. තමන්ට පුළුවන් හොඳ මතයක් නිර්මාණය කරන්න. හැබැයි ඒක නිර්මාණය කරන්න ඕනි අදාළ මාතෘකාවට අනුව. ඒ වගේම විද්වත් මතයක්. හොඳ විද්වතෙකු කියන ලද මතයක්. ඊළඟට පුළුවන් ගීත ඛණ්ඩයක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මගේ රට ගැන රචනාවක් ලියනවා නම් ඔයගලන්ට ගොඩාක් දේශාභිමානී ගීත මතක ඇතිනේ. අන්න ඒ වගේ ගීතයකින් කොටසක් ගන්න පුළුවන්. ඊළඟට පුළුවන් අපිට ඒ වගේ දෙයකින් රචනාව ආරම්භ කරලා හැඳින්වීමක් කරන්න පුළුවන්. ඊළඟට දෙවනියට තියෙනවා ශරීරය මධ්‍යහෙවත් ස්කන්ධය කියලායි කියන්නේ. ඒ කියන්නේ දරුවනේ රචනාවක අන්තර්ගතය. අන්තර්ගතය තුලින් අපිට පුළුවන් අපි අර සැකිල්ල හදාගත්ත කොටස් 90 ඡේද වෙන් කරලා මේ රචනාවේ රචනාව ලියන්න. එතකොට මේ සාරවත් වැදගත් සේම රසවත් කරුණු වලින් නම් පරිපූර්ණ වෙන්න ඕනි මේ අන්තර්ගතය කියන කොටස. එතකොට මම ආවෝ කියන්න මේ ප්‍රවේශය කියන කොටස. වගේම ශරීරයේ මධ්‍ය හෙවත් ස්කන්ධය. ඒ කියන්නේ අන්තර්ගතය. අන්තර්ගතයටත් ඕගලන්ට සාමාන්‍ය පෙළ විභාගයේදී ලකුණු 12ක් වගේ ප්‍රමාණයක්. ඒ නිසා අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි දෙවනි කොටසට ලියනකොට. ඒ වගේම තමයි දරුවනේ මම කලින් කිව්වා වගේම සාරවත් කරුණු වෙන්න ඕනි, වැදගත් කරුණු වෙන්න ඕනි. ඒ ඔක්කොම ඉතාමත්ම රසවත් කරුණු වලින් පරිපූර්ණ වෙන්න ඕනි මේ රචනාව ලියන්න. ඒ වගේම ඡේද බෙදා තිබීම වැදගත්. එතකොට මම ඔයගලන්ට කලින්ම කිව්වා අපි සැකිල්ලක් හදනකොට කරුණු ගොනු කරනවා, අනුකරුණු ගොනු කරනවා. අන්නේ කරුණු වලට අනුව දරුවනේ ඡේද බෙදා තියෙන්න ඕනි. ඒ කරුණු වලට අදාළ ඡේද කරුණු තමයි ඒ ඡේදෙට අන්තර්ගත වෙන්න ඕනි. ඒ වගේම ප්‍රමාණවත් බවක් තියෙන්න ඕනි. මොකද දෙන මාතෘකාව හොඳ විමර්ශනශීලීව අපි ලියන්න ඕනි නිසා. ඒ වගේම ස්වකීය සිතුවිලි ඉදිරිපත් කිරීමත් වැදගත්. සීයත්වයක් කියලා. එන ස්වකීය තමන්ගේ සිතුවිලි ඉදිරිපත් කිරීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට දරුවනේ ඔයගොල්ලෝ හිතනවා තියෙන මෙච්චර ගොඩක් ලියන්න අපි මේ කරුණ කොහෙන්ද හොයාගන්නේ කියලා. අපි කරුණ හොයන්න නම් දරුවනේ අපි පොත්පත් කියවන්න ඕනේ. තමන්ට අදාළ පෙළ පොත් වගේම වෙන අමතර පොත්පත් කියවීම තුළින්, පත්‍ර කියවීම තුළින්, ඒ වගේම සංගරා කියවීම තුළින්, වෙනත් වෙනත් නිර්මාණ කියවීම තුළින්, තව විදිහකට ගත්තොත් රූපවාහිනියේ හොඳ වැඩසටහන් තියෙනවා. දරුවන්ට ගැළපෙන හොඳ වැඩසටහන් තුළින්, ඒ වගේම එදිනෙදා ප්‍රවෘත්ති බැලීම තුළින් අපිට පුළුවන් ඕන තරම් කරුණු එකතු කරගන්න. ඉතින් මෙන්න මේ කරුණු එකතු කරගෙන තමයි අපි මේ රචනාව ලියන්න ඕනි. ඒ වගේම තමයි මේ රචනාවේ අවසානය. අවසානය රචනයේ ප්‍රවේශයේ විදිහටම අවසානයත් ගොඩාක් වැදගත් වෙනවා. මොකද අවසානයේදී මුලින් දැක්ක කරුණවල සාරාංශයක් ඉදිරිපත් කරන්නත් ඕනි. කියන්නේ අපි දැන් ඡේද 4කින් ලියුවා නම්, 5කින් ලියුවා නම් ඒ ඡේදවල ලියපු ඒ කරුණවල සාරාංශය අපි අවසන් ඡේදයේදී ඉදිරිපත් කරන්න ඕනි. ඒ වගේම දරුවනේ රචනයේ අවසානය රසවත් වීමත් ඉතාම වැදගත්. ඉතින් ඔන්න ඔය විදිහට අපිට අන්තර්ගතයට දෙන ලකුණු ප්‍රමාණය ලකුණු 12ක් හම්බ වෙනවා ඔයගලන්ට සාමාන්‍ය පෙළ විභාගයේදී. ඒ වගේම ප්‍රවේශය හැඳින්වීම ওই කොටස් වලට සාරවත් බවට ලකුණු 8කුත්, අන්තර්ගතයට ලකුණු 12කුත්, ඒ වගේම අවසානයේට ලකුණු 5කුත් විදිහට තමයි ලකුණු 25ක් ඔයගලන්ට සාමාන්‍ය පෙළ විභාගයේ රචනාවට ලකුණු ලැබෙන්නේ. හැබැයි 6 7 8 9 පන්ති වලදී නම් ලකුණු 15ක ප්‍රමාණයක් තමයි ලකුණු ලැබෙන්නේ. ඉතින් ඔය ලකුණු 15 ගණ්ඩත් මෙන්න මේ ආකෘතියම ඕගොල්ලෝ සකස් කරගන්නවා නම් ඕගලන්ට උසස් විභාග සඳහා ඉතාම පහසු මාර්ගයක් වෙනවා ඇති. ඒ වගේම තමයි මේ අවසානය ගැන අපි කතා කරා. ඊළඟට තියෙනවා රචනයක් ලිවීමේදී ශිල්පීය දක්ෂතාවලට ලකුණු 5ක් ලැබෙනවා. ශිල්පීය දක්ෂතාවලට ලකුණු 5ක් ලැබෙනවා. දැන් මම මුලින් කිව්වේ මං අවසානයේවත් සමාප්තියේ එකට නෙවෙයි ලකුණු 5ක් ලැබෙන්නේ ශිල්පීය දක්ෂතාවලට. ශිල්පීය දක්ෂතාවලට ලකුණු 5 ලැබෙන්නේ මෙන්න මෙහෙමයි. ඔයගලගේ අත් අකුරු, ඒ වගේම පැහැදිලි බව, ඊළඟ විරාම ලක්ෂණ භාවිතය, තාක්‍යාත පද සම්බන්ධය, පද බෙදීම, මෙන්න මේවා ඔක්කොම බලලා තමයි ඒ ලකුණු 5 ඔගලන්ට ලැබෙන්නේ. ඒ වගේම තමයි රචනයක් ලිවීමේදී නාම පද, ක්‍රියා පද, ඒ වගේම නිපාත පද, වෙන්කර තිබීමත් ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි විරාම ලක්ෂණ නිසි පරිදි යොදා තිබීමත් වැදගත්. ඔන්න ඕවා ඔක්කොම එකතු කරගෙන තමයි අවසානයේදී ඔයගොල්ලන්ගේ ශිල්පීය දක්ෂතාවලට ලකුණු 5 ඔයගොල්ලන්ට ලැබෙන්නේ. ඉතින් දැන් අර මං කිව්වා වගේ කලින්ම අපි සැකිල්ලක් හදාගන්නවා කිව්වනේ. අපි සැකිල්ලට අපි එක පොඩි උදාහරණයක් ගමු. අපි බලමු පොදු දේපල සුරකිම්. ඔගොල්ලෝ දන්න ලේසිම ලේසි මාතෘකාව. එතකොට මෙන්න මේ පොදු දේපල සුරකිම් කියන මාතෘකාවෙන් අපි දැන් බලමු දරුවනේ කොහොමද මේ මාතෘකාවට සැකිල්ලක් හදාගන්නේ කියලා. ඉස්සෙල්ලම අපි ඡේදෙ ලියන්න ඕනි පොදු දේපල කියන්නේ මොකක්. පොදු දේපල යනු කුමක්ද? ඊළඟ තව ඡේදකින් ලියන්න පුළුවන් පොදු දේපල රැක ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට සිදු වූයේ ඇයි? ඊළඟට පුළුවන් පාසල පොදු දේපලකි එය රැකගත යුතු ආකාරය. ඊළඟ තවත් පොදු දේපලක් විදියට අපිට රෝහල ගන්න පුළුවන් නේද? රෝහල රැකගත යුතු ආකාරය. ඊළඟ ගමනාගමනය සලසන රථවාහන ආරක්ෂා කළ යුතු පිළිවෙල. ඊළඟට පොදු දේපල රැක ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග. ඊළඟට මහජනයාගේ යුතුකම. ඔන්න ඊළඟට අපිට පුළුවන් අවසානය. අවසානයේදී අර සියලුම තොරතුරු සම්පින්තනයක් කරලා නැත්නම් සාරාංශයක් කරලා ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහ තමයි අපි සැකිල්ලක් නිර්මාණය කරගන්න ඕනි වෙන්නේ. ඉතින් මං හිතනවා මගේ 6 දරුවන්ට දැන් තේරෙන්න ඇති, අවබෝධ වෙන්න ඇති අපි දැන් කොහොමද සැකිල්ලක් සකස් කරගන්නේ කියන එක. හොඳයි. දැන් ඊළඟට අපේ 6 දරුවෝ ඉන්නවා මෙතන, 7 දරුවොත් මේ අහගෙන ඉන්නවා ඇති. දැන් එහෙමනම් 7 දරුවන්ට මම ආපහුත් කියලා දෙන්නම්. 6 දරුවොත් මේක අහගෙන ඉන්න 7 දරුවනේ, ඕගලන්ටත් 6ට වැඩිය පොඩ්ඩක් වැඩියෙන් තමයි වචනාවේ අදහස් ඉදිරිපත් කරන්න ඕනේ. දැන් අපේ 6 දරුවෝ වචන 125කින් ලියුවනම් 7 දරුවෝ 150 ඉක්මවන්න ඕනි රචනාවක් ලියනකොට. එතකොට අපි මේ රචනාවක් ලිවීමේදී මම ආපහු ඔයගලන්ට පොඩි මතක් කිරීමක් කරන්න. අදහස් නිර්වුල්ව ඒ වගේම නිවැරදිව ඉදිරිපත් කරමින් තමයි ලේඛන කාර්යයේ යෙදීමේ නිපුණතාවයේ සංවර්ධනය කර ගැනීමට මේ මාතෘකානුකූල රචනා ලිවීමේ ක්‍රියාකාරකම යොදාගෙන තියෙන්නේ. ඉතින් මේත්‍යනදී මම 6 දරුවන්ට මේක මුලින්ම නොකිව්වේ ඒගොල්ලෝ තාම අර වාක්‍ය 4-5ක් ලියන අයනේ. ඒ හින්දා මේ 7 දරුවෝ නම් මේකට හොඳ තර්කානුකූලව අදහස් ඉදිරිපත් කරමින් උචිත ලෙස කරුණු සංවිධානය කර ගනිමින් සිත් ගන්නා ශෛලියකින් මේ වාක්‍ය රචනය ලිවීම තමයි මූලික වෙන්නේ. ඉතින් එහිදී මේ නිවැරදි වාක්‍ය රට අනුගමනය කරන්න ඕනි, සුදුසු පරිදි විරාම ලකුණු යොදන්න ඕනි, ඒ වගේම පද නිසි ලෙස ඈත් කර ලියන්න ඕනි, පැහැදිලි අත්අකුරු, මෙන්න මේ වගේ ශිල්පීය දක්ෂතාත් ගොඩක් ප්‍රගුණ කරන්න ඕනි. ඉතින් මෙන්න මේ අනුව සලකා බැලීමේදී මේ වාක්‍ය රචනය නිපුණතා රසක් සංවර්ධනය කරන්න පුළුවන් ක්‍රියාකාරකම. ඉතින් අපි මෙතනදී ගත්තොත් අලුත් අලුත් දෑ නිපදවීමට අවශ්‍ය නිර්මාණාත්මක ගුණාංග සංවර්ධනය කර ගැනීම සඳහා මේ වාක්‍ය රචනා ලිවීමේ ක්‍රියාකාරකම හොඳම පදනමක් වෙනවා දරුවනේ. ඒ අනේ හින්දා තමයි මම මුලිනුත් ඔයගලන්ට කිව්වේ මෙන්න මේ වාක්‍ය රචනයක් ලිවීමේදී ඔයගලන්ගේ නිර්මාණාත්මක කුසලතා වැඩි දියුණු කරගන්න පුළුවන්. වැඩි දියුණු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි වාක්‍ය රචනයක් ලියන්න දැන් 6 දරුවොත් එක කතා කරා. අපි කොහොමද මේ සැකිල්ලක් නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් 7 දරුවන්ටත් මෙන්න මේ සැකිල්ල අනිවාර්යෙන්ම නිර්මාණය කරගන්න ඕනි, සකස් කරගන්න ඕනි, සාරවත් රචනයක් ලියන්න නම්. දැන් 7 දරුවන්ගේ පොතේ තියෙනවා ලස්සන රචනයක්. සුන්දර හොටන් තැන්න. මම අද ඔයගලන්ට කියා දෙන්නම් මෙන්න මේ සුන්දර හොටන් තැන්න කියන මාතෘකාවෙන් අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ සැකිල්ල නිර්මාණය කරගන්න එක. ඒ සැකිල්ල නිර්මාණය කරගෙන ඒ අනුව රචනය කොහොමද පෙළගස්වන්නේ කියන එක තමයි අද මං 7 දරුවොත් එක්ක සාකච්ඡා කරන්නේ. ඉතින් සැකිල්ල නිර්මාණයේදී අපි ඔගලන්ට මේ දීලා තියෙන මේ සුන්දර හෝඩන් තැන්න කියන මාතෘකාව යටතේ ලියලා තියෙන මේ රචනය යම්කිසි රටාවකට අනුව ලියන ලද්දා. එසේ යමක් රටාවකට අනුව ලියලා ඉදිරිපත් කරනවා නම් අන්න ඒක තමයි දරුවනේ රචනයක් කියලා කියන්නේ. අපි දැන් මේ රචනය ගැන ටිකක් සාකච්ඡා කරලා ඉවර වෙලා ඒ රචනය පිළිබඳව තොරතුරු බලමු. ඉතින් දැන් ඕන්න එහෙනම් මුලින්ම රචනයක සැකිල්ල. දැන් ආපහු මං කියනවා මේ රචනයක සැකිල්ල මාතෘකානුකූල රචනයක් ලිවිය යුත්තේ ඊට අදාළ කරුණු මැනවින් සංවිධානය කරගෙනමයි. එහෙම නැත්තං කරුණු පෙළගස්වා ගැනීමක් අපි කරන්න ඕනි. ඉතින් රචනයක් ලිවීමේදී ඒ සඳහා අපට විවිධ තොරතුරු හා අත්දැකීම් පාදක කරගන්න ඕනි වෙනවා. ඒ නිසා ඒ කරුණු සියල්ලක්ම ලියලා ඉදිරිපත් කිරීම සාර්ථක රචනයක නම් ලක්ෂණයක් නෙවෙයි. ඒ කිව්වේ මම අපට විවිධ තොරතුරු අත්දැකීම් ගොඩක් තියෙනවානේ. නමුත් ඒක නිකාම ලියාගෙන යන ගිය එක සාර්ථක රචනයක ලක්ෂණයක් නෙවෙයි කියලා. මොකද අපි මුලින්ම ඉදිරිපත් කරලා තියෙනවා රචනය සඳහා විවිධ ඉසව් ඔස්සේ විවිධ තොරතුරු තියෙනවා. නමුත් මේ ඒකෙදි ඉදිරිපත් කරලා තියෙන්නේ වාක්‍ය රචනයක් වශයෙන් ඉදිරිපත් කළ යුතු අත්‍යවශ්‍යම කරුණු කීපයක් විතරයි. ඒ කරුණු අතර ප්‍රවේශය, ඒ වගේම විෂය කරුණු, අවසානය මෙන්න මේ පියවර 90 තමයි ඉදිරිපත් කරන්න ඕනි. ඉතින් මේ අටතේ වාක්‍ය රචනය ලිවීම සඳහා සකස් කරගන්නා දල සටහන තමයි රචනා සැකිල්ල කියලා හඳුන්වන්නේ. ඉතින් මම අර කලින්ම කිව්වා වගේ ඕගලන්ගේ පොතේ තියෙනවනේ පුතේ සුන්දර හෝටන් තැන්න කියලා වාක්‍ය රචනයක්. අන්න ඒකේ සැකිල්ල මෙන්න මේ ආකාරයකට තමයි ඉදිරිපත් කරන්නේ. පළමුවෙන්ම තියෙනවා හෝටන් තැන්න. හෝටන් තැන්න පිළිබඳව හැඳින්වීම හා පිහිටීම. ඒතර හෝටන් තැන්න කියන එකේ හැඳින්වීමකුයි පිහිටීමකුයි තමයි දරුවනේ රචනාවේ මුලින්ම අපි ලියන්න ඕනේ. ඒතකොට ඕගලන්ගේ රචනාවේ මෙන්න මෙහෙම තියෙනවා. හොඳට බලන්න ඕගලන්ගේ රචනාව දිහා. දෙස් විදෙස් සංචාරකයන් නිබඳවම තමා වෙත කැඳවන හෝටන් තැන්න මුහුදු මට්ටමේ සිට මීටර් 2000කට අධික උසකින් පිහිටි අපේ රටේ උසම තැනිතලා භූමියයි. මේ නිසා සීතලත් මීදුමත් මෙහි මොහොතින් මොහොත උපදී. මේ දේශගුණික පරිසරයෙන් හැඩගැන්වුණු පරිසරය සම්පත් බොහෝ දැකුම් කළු වේ. ඉමක් කොනක් නොපෙනෙන තැනිතලාව, ගත සිත පිනවන වටපිටාව, ලෝකාන්තය, බේක සැල්ල, හොර්න් තැන්නේ පොහොසත් බවට සාධක වැනිය. බලන්න පුතේ එතනදී අර පිහිටීම පිළිබඳව, ඒ වගේම හොර්න් තැන්නේ හැඳින්වීම ඉතාමත් ලස්සනට ලස්සන භාෂාවකින් ලියලා තියෙනවා. ඒ වගේම තවත් මෙහෙමත් ලියලා තියෙනවා දෙවනි ඡේදෙ. දැන් පළවෙනි ඡේදේ ලියලා උන දෙවනි ඡේදයට. හොර්න් තැන්නේ තුරුලතා නිර්මාණය වී ඇත්තේ එහි නිබඳවම පවත්නා සුළඟටත් සීතලටත් ඔරොත්තු දෙන ආකාරයට. ඒ නිසාම තුරුලතාවල ඇත්තේ කුඩා පත්‍රයි. මේ පත්‍ර ඝන බූවක් දරා සිටි. පත්‍ර මෙන්ම ඒවායේ කඳද ඝන පොත්තකින් සැරසී ඇත. එසේම තුරු අතු පතර එකිනෙක හා වෙලී ඇත්තේ චණ්ඩ මාර්තයට මුහුණ දීම සඳහාය. මෙහි බොහෝ ශාක අඩි 6-7කට වඩා උස්ය. සෙසුවේ වාඩි 2-3කට වඩා උස නැත. මේ කුඩා වන බූටෑවට ඔබෙන් සීමාවක් නොපෙන්වන දුරකට විහිදුණු නෙතට රසදුණක් වැනි පැහැබර තනබිමකි. ශ්‍රී ලංකාවටම ආවේනික පැංගිරිමාන තෘණපඳුරු හා තුත්තිරි පවුලට නෑකම් කියන තන පඳුරු මේ තන පලස අරා වැජබේ. ඔන්න දරුවනේ මම අර කිව්වේ පළවෙනි හැඳින්වීම. හොර්න් තැන්න කියන මාතෘකාවේ හැඳින්වීමත් එහි පිහිටීමත් අමත් ලස්සනට ලියලා තියෙනවා. දැන් ඔගොල්ලෝ ඒ රචනාව බලන්න. එතන තියෙනවා නිපාත වෙන් කරලා, ඒ වගේම කමා යොදලා නේද? ඔන්නවා තමයි විරාම ලක්ෂණ. එතකොට විරාම ලක්ෂණ තුලින් ඡේදවෙන් කිරීම, කමා දැමීම, ඒ තුලින් අපිට භාෂාව කියවනකොට බලනකොට හොඳ හැඟීමක් ඇති වෙනවා. ඊළඟ එකේ තියෙන දරුවනේ ශාක විවිධත්වය. බලන්න හොරන් තැන් හැඳින්වීම හා පිහිටීම. දෙවනියට තියෙනවා ශාක විවිධත්වය. අපි බලමු මේ ශාක විවිධත්වය කොහොමද හොරන් තැන්නේ තියෙන්නේ කියලා. බලන්න හරි ලස්සනට ලියලා තියෙනවා. තැන්න මතින් ගලා බසින කුඩා දිය කඩිති. හොරන් තැන්නේ මනහර දසුනකි. දිය කඩිති ගලා බසින ඉවුරු දෙපස්ස බහුල ලෙස දිස්වන්නේ බෝවිටියා විශේෂය. අපූරු නිල් පැහැයෙන් සුසැදි මේ බෝවිටියා මල් ඉතා කුඩාවේ. මල මෙන්ම බෝවිටියා පත්‍රද උඳු පියලි කොළ තරම් කුඩාය. දිය සීරා ඇති තැන්වලින් පැන නැගුණු කූඩලු වර්ග, බිගෝනියා හා කෝලියා ස්වර්ග ඉතා පැහැබරය. නන් පැහැගත් පුංචි කූඩලු පුෂ්පනෙත් සිත් පැහැරගනි. තැන්න පුරා දුවන පනින කුඩා දිය පහරවල කෙකටිය වර්ග, දිය පාසි වර්ග, බෙරලිය සහ මීවන විශේෂ රාශියක්ම දැකගත හැකිය. දැඩි ශීතල දිය රැඳුන මේ කුඩා දිය පහරකින් දෙපා දෝවනය කර ගැනීමට ලැබීම භාග්‍යයකි. හොන් තැන්නේ තැනින් තැන දිස්වන කොළපැහැ උණ පඳුරු. එහි නිබඳවම හමා යන සුලම් පහරින් අපූරු හඬක් නිකුත් කරන්නේ නිහැඬියාව සිඳ බිඳලීම සඳහායි. වණදරුවනි, ඔන්න ශාක විවිධත්වය පිළිබඳව දෙවනි ඡේදයේ ලියලා තියෙනවා. තුන්වෙනි ඡේදයේ ශාක විවිධත්වය පිළිබඳව ඔන්න ලියලා තියෙනවා. ඊළඟට තුන්වෙනි ඡේදයෙන් නැත්තම් තුන්වෙනි කරුණ තියෙන්නේ හොන් තැන්නේ ජලමූලාශ්‍ර හා එහි ආශ්‍රිත ශාක. එතකොට තව ඊළඟ කොටසිනුත් තියෙන්නේ අන්න ඒ වගේ කොටසක්. බලන්නකෝ, හොන් තැන්න පුරා දුවන පනින සුනිල් දිය දහරත් නිරතුරු ඇදහැලෙන වර්ෂාවත් නිසා තැන්නේ තැනින් තැන කුඩා කුඩා පොකුණු නිර්මාණය වී තිබේ. මේවා තුල ලතාවකට ඔබමම පිහිනා යන ට්‍රවුට් නැමැති මස්සු පොකුණ අසල මදක් නෙත්රඳවා ගනිති. පොකුණු දිහෙහි ඔවුන් දක්වන රැඟුම් සංචාරක ආකර්ෂණයට හේතුවේ. මේ කුඩා පොකුණු වටකර සිටින මහ ගැටකොළ, ගැටැස් සහ කුඩා උණ ශාක අපූරු සිතුමක් මවාපායි. බලන්නකෝ, එතන හරි ලස්සනට සජීවී බවක් මතු කරන්න ලියලා තියෙනවා. බලන්න මෙතන මේවා තුළ ලතාවකට ඔබම පිහිනා යන ට්‍රවුට් නැමැති මස්සු පොකුණ අසල මදක් නෙත්රඳවා ගනිති. හරි ලස්සනයි. හරියට පණ දීලා නේද? එතන හොඳ සජීවී පරිසරයක් මවලා තියෙනවා. අන්න ඒ වගේ තමයි දරුවනේ අපි රචනාවක් ලියන්න ඕනි. ඒ ටිකත් මම ඔයගලන්ට කිව්වේ අර හොර්න් තැන්නේ ජලමූලාශ්‍රය හා ඒ ආශ්‍රිත ශාක පිළිබඳව. ඊළඟ හතරවෙනි එකෙන් තියෙනවා මීදුම පැතිරියෑම. ඔව්, මගේ දුවලා පුතාලා හොර්න් තැන්නේ ගිහිල්ලා තිබුණා නම් මීදුම කොච්චර ලස්සනට ඒ පරිසරයේ වසාගෙන තියෙනවද කියලා හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්. ඔන්න බලන්නකෝ, ලියලා තියෙන ලස්සන මෙන්න මේ වගේ හොඳ නිර්මාණශීලී වචන ටිකකුත් ඕගලන්ට අවශ්‍ය වෙනවා රචනාව ලියනකොට. හොන් තැන්න පුරා තැනින් තැන මතුවෙන සුදු පැහැති මීදුම් සලුව, වේදිකාවක සුදු පැහැති කඩතිරක් මෙන් මෙතෙක් net පැහැරගත් මනහර දසුන් වසාලයි. ඔන්න බලන්න දරුවනේ, අපි එහෙනම් හොඳ උපමාව තුලිනුත් රසවත් වදන් ඉදිරිපත් කරන්න උත්සාහ ගන්න ඕනි නේද? රචනයක් ලියනකොට ලස්සන උපමා රූපක නේ, හොඳ කියමන් මෙන්න මේවා ඇතුළත් කරන්න ඕනි. ඒගොල්ලන්ට ඒකයි මම මේ ඔයගලන්ට මේ උදාහරණයක් විදියට මේක කියන්නේ. එහෙත් තවත් තැනක මීදුම් සලුව හැකිලියක්ම ඒ දෙසින් පෙනෙන පරිසරය වඩා චමත්කාරජනක වේ. ඈතින් දිස්වන ගුවන් ගැබ සිඹින කඳු හිස් නිල් පැහැගත් විචිත්‍රවත් දසුනකි. ඔන්න බලන්න දරුවනේ, හරියට අපිට චිත්‍රරූප මැවෙන ආකාරයකට පරිසරය පෙන්වන්න මෙන්න මේ වගේ වචන ඉදිරිපත් කරලා තියෙනවා. මෙන්න මේ වගේ නිර්මාණාත්මක යෙදුම් ඉදිරිපත් කරලා තියෙන. ඒවා තමයි අපි ඉගෙන ගන්න ඕනි වෙන්නේ. ඔන්න ඊළඟට තියෙනවා පස්සෙනි කරුණ විදිහට හොටන් තැන්නට ආවේනික පක්ෂීන් හා සිව්පා සතුන් පිළිබඳව. එහෙමනම් හොටන් තැන්නට ආවේනික පක්ෂීන් හා සිව්පා සතුන් පිළිබඳව. බලමු කවුද කියලා. ඒත් හරි ලස්සනට ලියලා තියෙනවා මේ. තුරු හිස් මත දෙකුම් කළු කුරුල්ලෝ මියුරු හඬ නගති. තුරු හිස් මතින් අපූරු සිවුරුහන් හඬක් නගන්නේ ලංකාවටම ආවෙනික වූ මල් අවිච්චයන්, රෑනයි, ගොමරිටා, හම්බු කුරුල්ලා, මහා නිලගොයා, ලංකා මල් කුරුල්ලා, නිල්ලැසි මාරාවා, වලි කුකුලා, මෙන්න මේ වලි කුකුලා ආදී පක්ෂීහු මේ පරිසරය විසිතුරු කරති. ඝන ලොම් තට්ටුවකින් අලංකාර වූ වානරයෝ තුරු මත හිඳ බුකු බුකු හඬ නගති. එවැනිම ඝන ලොම් තට්ටුවකින් වැසී ගිය ගෝණ රංචුව හොටන් තැන්නේ විසිතුරු තවත් වර්ධනය කරති. ඔන්න එහෙනම් දරුවනේ, හොටන් තැන්නට ආවේනික පක්ෂීන් හා සිව්පාවුන් පිළිබඳව ලස්සන විස්තරයක් ලියලා තියෙන්නේ. ඔන්න ඊළඟට 6 අංකෙට ලෝකාන්තය හා බේකස් දියැල්ල පිළිබඳව තොරතුරු තමයි ඊළඟට ඉදිරිපත් කරන්නේ. බලන්න මේ සුන්දර හොන් තැන්නේ තවත් සුවිශේෂ අංගයක් වේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රවේශ කවුළුවේ සිට කිලෝමීටර් 3 ඔබ්බෙන් පිහිටි මෙතැන ලෝකාන්තය නම් වේ. ලෝකාන්තය දවසේ පැය 24 වැඩිම කාලයක් මීදුමෙන් වැසී යයි. එබඳු අවස්ථාවක සුදු පැහැති මීදුම් පටල අනන්ත අවකාශයක් පුරා පැතිර ඇති ආකාරයක් හිතට දනවයි. ගැඹුරු ආගාධයක හිස මත සිට ලෝකාන්තය නැරඹිය යුත්තේ ඒ දෙස පරිස්සමින් නෙබී බැලීමෙන්. එවිට එය නරඹන බොහෝ දෙනා තුළ ජීවිතයේ ගුප්ත බවක්, ඒ සමගම සෞන්දර්යයක් ඉස්මතු වනු නොඅනුමානයි. හොටන් තැන්නේ අක්කර 1000 පුරා පැතිර තිබෙන සුන්දර තැනිතලාව ලෝකාන්ත සීමාවෙන් එක්වරම අවසන් වේ. එය අපූර්ව දර්ශනයකි. ඉතා පැහැදිලි කාලගුණයක් ඇති දිනයකදී නම් මෙහි සිට නරඹන්නෙකුට ඈත බලංගොඩ ප්‍රදේශයේ සලකුණු ඉතා කුඩාවට දැකගත හැකි වේ. හොඳයි, ඔන්න එහෙනම් එතනින්දුත් අපිට මේ හොටන් ලෝකාන්ත බේකස් දියැල්ල පිළිබඳව චිත්‍රූප මැවෙන ආකාරයකට බස හසුරුවලා තියෙනවා. ඔන්න ඔය වගේ භාෂාවක් තමයි දරුවනේ අපිට ඕන වෙන්නේ රචනාවක් ලියන්න. හොඳයි, ඊළඟට තවත් එකේ තියෙන කොටසක් බේකස් සෙල්ල ගැන බලමු. සුදෝසුදු පෙන කැඳි දහස දහස් ගණනාවක් මවාපාමින් ඇදහැලෙන ක්ෂීර ධාරාවක් වැනි බේකස් සෙල්ල. හොර්න් තැන්නේ තවත් විචිත්‍රවත් ස්ථානයකි. සෝභාසිරිය විඳ ගැනීමට රිසි බොහෝ රසවත් හොටන් තැන්නේ පිහිටි බේකස් දිය ඇල්ල නැරඹීමටද අමතක නොකරති. හොටන් තැන්න ජාතික උද්‍යානය වර්ග කිලෝමීටර් 31.5 ප්‍රමාණයකින් යුක්ත වන බැවින් ඒ හැම සිරියක්ම නැරඹීමට දින කිහිපයක් ගත කළ යුතුවේ. හොඳයි දරුවනේ, ඔන්න බලන්න බේකස් ඇල්ල. දැන් නම් දුවගෙන යන්න හිතනවා නේද බේකස් ඇල්ල බලන්න. අන්න ඒ වගේ තමයි දරුවනේ අපි රචනයක් ලියන්න ඕනි කෙනෙකුට ඒ අත්දැකීම ලබා දෙන්න පුළුවන් ආකාරය. එතකොට තමයි ඒක හොඳ නිර්මාණාත්මක, හොඳ තර්කානුකූල, හොඳ විමර්ශනාත්මක රචනයක් වෙන්නේ. හොඳයි, දැන් ඔන්න බලමුක අපි අවසානය කොහොමද කියලා මේකේ. ඔන්න අවසානය. අපමණ සුන්දරත්වයක් හා පාරසික විවිධත්වයක් කැටි කරගත් හොර්න් තැන්න දේශීය හා විදේශීය සංචාරකයන් කැඳවන පාරාදීසයකි. විවිධ ශාක සතුන් හා ජල තටාකවලින් සමන්විත වටපිටාව ගතට මෙන්ම සිතටද සුවදායකය. ලංකාවේ අගේ වර්ධනය කරන මේ බිම ආරක්ෂා කර ගැනීම අප සැමගේ යුතුකම. ඔන්න බලන්න අන්තිමට මං කිව්වේ අර සම්පූර්ණ රචනාව සම්පින්දනයක් කළා, නැත්තම් සාරාංශගත කරලා තියෙනවා. අපි අර කලින් කිව්වා වගේම අපමණ සුන්දරත්වයක් තියෙනවා, ඒ වගේම පාරිසරික විවිධත්වයක් පිළිබඳව තියෙනවා. ඊළාට හොටන් තැන්න වෙනගෙන අපි ලිව්වා. ඊළාට දේශීය විදේශීය සංචාරකයන් කැඳවන පාරාදේශයක්, විවිධ ශාක සතුන්, ජල තටාක, වලින් සමන්විත වටපිටාවක්. එහෙනම් ඒ හැමදේම ගතට සිතට සුවදායකයි. ඉතින් මේ ලංකාවේ අගය වර්ධනය කරන මේ බිම ආරක්ෂා කරගන්න ඕනි කියන හොඳ සමාජ අවබෝධයත් ඉදිරියට දීලා තමයි රචනාව අවසන් කරලා තියෙන්නේ. බලන්න ඔන්න ඔය ආකාරයෙන් තමයි දරුවනේ අපි රචනා ලිවීමට සූදානම් වෙන්න ඕනේ. රචනා ලියන්න ඕනේ. එහෙමනම් දැන් අපි කතා කරපු මේ සුන්දර හෝටන් තැන්න කියන මාතෘකාව යටතේ ලියපු රචනයක් තමයි අපි දැන් මේ සාකච්ඡා කරේ. ඉතින් මේක කිසියම් රටාවකට අනුව ලියන දෙයක්. ඔන්න ඔය එසේ යම් රටාවකට අනුව ලියලා ඉදිරිපත් කරන රචන ලියලා ඉදිරිපත් කිරීම තමයි රචනාවක් කියලා. ඉතින් ඔන්න ඔය විදිහට කිසියම් සැලසුම් ක්‍රමයකට අනුව ලිවිය යුතු ප්‍රබන්ධය රචනයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. එතකොට මේකව ලියනකොට සුදුසු පද සුදුසු තැනට යොදලා වාක්‍ය ගැළපීම තමයි අපේක්ෂා කරන්නේ. ඒ වගේම වාක්‍ය මෙන්ම කරුණුද ඉදිරිපත් කරන්න ඕනි ක්‍රමවත් පිළිවෙලකට. ඉතින් ඔන්න ඔය විදිහට වාක්‍යක රචනය යම්කිසි රටාවකට අනුකූලව ලිවීම සඳහා පළමුව ආකෘතියක් පිළියෙල කරගන්න අවශ්‍ය වෙනවා. අපි ඒවක් මුලින්ම සඳහන් කරා. ඉතින් මෙන්න මේ ආකාරයකට මෙබඳු සරල ආකෘතියක් අනුගමනය කරන්න පුළුවන්. දැන් බලන්න අපි කතා කරපු වගේ ප්‍රවේශයේවත් ආරම්භය තිබුණා නේද දරුවනේ. ඊළඟට මාතෘකාවකට අනුව විෂය කරුණු ගොනු කරලා තිබුණා. ඊළඟට අවසානය සමාලෝචනයේවත් අවසානයක් දකින්නට ලැබුණා. ඉතින් මෙන්න මේ කරුණු සංවිධානය කර ගනිමින් මාතෘකානුකූල රචනයක් ලිවීම සඳහා ඉහත මං ප්‍රකාශ කරපු මේ ආකෘතිය අනුගමනය කිරීම තුලින් ඔගලන්ට ඉදිරියේදී සාර්ථක රචනයක් ලියලා ඉහළ ලකුණකට යන්නත් උසස් විභාග සඳහා මේ රචනා මාතෘකා තෝරගන්නත් ඔගලන්ට හැකියාවක් ලැබෙනවා. ඉතින් දැන් මේකේ ප්‍රධානම දේ අපි කතා කරේ මෙන්න මේ රචනා සැකිල්ලක් පිළිබඳව. ඇත්තටම දරුවනේ රචනා සැකිල්ල හොඳින් අපි හදාගත්තොත් නිර්මාණය කරගත්තොත් අපිට පුළුවන් හොඳ සාර්ථක රචනයක් ලියන්න. ඉතින් මම තව පොඩ්ඩක් මේ රචනා සැකිල්ල ගැන කතා කරනවා නම් මාතෘකානුකූල රචනයක් ලිවිය යුතු වන්නේ ඊට අදාළ කරුණු මැනවින් සංවිධානය කර ගැනීම තුලින්. ඒකට තමයි මේ රචනා සැකිල්ලක් අත්‍යවශ්‍ය වෙන්නේ. ඒ තුලින් පුළුවන් අපිට නියමානුකූලව කරුණු පෙළගස්වා ගන්න. ඉතින් මේ රචනයක් ලිවීමේදී ඒ සඳහා අපට විවිධ තොරතුරු අත්දැකීම් පාදක කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ කරුණු සියල්ලක්ම අපේ ඔළුවට එන නැත්නම් අපි ලියලා තියෙන මේ කරුණු ඔක්කොම ලිවීම නෙවෙයි දරුවනේ සාර්ථක රචනයක් ලිවීමේ මඟ පෙන්වීමේ ඉන්නේ. නැත්නම් ඒක සාර්ථක රචනයක ලක්ෂණයක් වෙන්නේ නැහැ. ඒ හින්දා අපි අර මුලින් ඉදිරිපත් කරපු රචනය සඳහා විවිධ ඉසව් ඔස්සේ විවිධ තොරතුරු තිබුණත් මෙහි ඉදිරිපත් කරලා තියෙන්නේ ඉදිරිපත් කරේ අපි වාක්‍ය රචනයක් වශයෙන් ඉදිරිපත් කරන්න ඕනි අත්‍යවශ්‍යම කරුණු ටික පමණයි. ඒ සඳහා අපි ප්‍රවේශය, විෂය කරුණු, අවසානය කියන මේ පියවරවල් අනුව තමයි මේ රචනාව ලිවීම ආරම්භ කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ අටත්තේ වාක්‍ය රචනයක් ලිවීම සඳහා සකස් කරගන්න සැලැස්ම තමයි මම මුලින්ම ඔයගලන්ට කිව්වේ රචනා සැකිල්ල කියලා. දැන් අපි එහෙනම් රචනයක අන්තර්ගත වෙන්න ඕන කොහොමද, රචනයක් ලියනකොට ලකුණු ලැබෙන්නේ කොහොමද කියලා කතා කරා. ඒ වගේම රචනයක් ලිවීමේදී සැකිල්ලක් හදාගන්නේ කොහොමද කියලා කතා කරා. ඒ වගේම ඒ අනුව ආකෘතියක් අනුව, ඒ කියන්නේ ප්‍රවේශය, විෂය කරුණු, අවසානය කියන මෙන්න මේ ආකෘතිය අනුව රචනයක් සාකච්ඡා කරා. ඒ තුලින් මට හිතෙනවා දැන් ඕගලන්ටත් පුළුවන් හොඳ නිවැරදි රචනයක් ලියාගන්න හැකියාවක් ලැබෙයි කියලා. හොඳයි. අපි එහෙනම් දැන් මෙතන කතා කරවන් හොඳ නිර්මාණාත්මක රචනයක් ලියන්නේ කොහොමද කියලා පුංචි සැකිල්ලක් කතා කරමු අවසානයේදී. එහෙමනම් අපි කියමු වැසිදිනයක් අපි හැමෝටම හුරු පුරුදු මාතෘකාවක්. එතනදී සැකිල්ල හදනකොට අපිට ඉස්සෙල්ලම ලියන්න පුළුවන් දරුවනේ වර්ෂාවට පෙර පරිසරයේ ඇති වූ වෙනස. ඊළඟට පුළුවන් වැසි පොද වැටීම ආරම්භ වූ ආකාරය හා පරිසරයේ ඇති වූ තත්ත්වය පිළිබඳව ලියන්න. ඊළඟට පුළුවන් කෙමෙන් මහා වර්ෂාවක් බවට පත් වූ ආකාරය. ඊළඟට පුළුවන් වර්ෂාව නිසා පරිසරයේ ඇති වූ වෙනස්කම් පිළිබඳව තොරතුරු ලියන්න. ඊළඟට අවසානය. ඉතින් ඔන්න ඔය විදිහට වැසි දිනක් කියන මාතෘකාවෙන් ඔය වගේ සැකිල්ලක් හදාගත්තොත් ඔගලන්ට පුළුවන් ඒ નિયમિત ආකෘතියකට අනුව ලියලා කියවන පාඨකයාට හොඳ අත්දැකීමක් දෙන්න. කියන්නේ වැසි දිනයක් හැමෝටම වැසි දිනයක් කියන එක දන්න දෙයක්. නමුත් ඕගලන්ට පුළුවන් ඒක හොඳ සජීවී අත්දැකීමක් විදිහට මෙන්න මේ ආකාරයෙන් බස හසුරවලා සාර්ථක නිර්මාණයක් ඉදිරිපත් කිරීම ඕගලන්ට පුළුවන් වෙනවා. අන්න ඒ ආකාරයකට තමයි දරුවනේ අපි රචනා ලියන්න ඕනේ. මම මුලින්ම කිව්වා වගේම රචනාව කියන දේ අපිට පුංචි පන්ති වලින් ඉඳන්ම උසස් විභාග සඳහා අත්‍යවශ්‍ය වෙන මාතෘකාවක්. ඒ නිසා ඔගොල්ලෝ මේ රචනාව කියන එක මම මේ කියලා දුන්න කරුණු එහෙම නැත්නම් ඒ ආකෘතියට අනුවම ලියන්න සූදානම් වෙන්න. එතකොට ඔයගලන්ට සාර්ථක රචනයක් ලිවීමේ හැකියාව ඔයගලන්ට ලැබෙනවා. හොඳයි. දැන් එහෙනම් අද දවසේ මම ඔයගලන්ට 6-7 පුංචි දරුවන්ට දරුවන්ගේ විෂය නිර්දේශයට අදාළව තියෙන මේ රචනා ලිවීම මාතෘකානුකූල රචනා ලිවීම පිළිබඳව පාඩමක් ඉදිරිපත් කරේ. මම හිතනවා දැන් ඔයගලන්ට සාර්ථක රචනයක් ලියන්න අවබෝධ වෙන්න ඇති. ඒ වගේම මම අවසානයේදී තවත් ඔයගලන්ගෙන් ඉල්ලීමක් කරන්නේ මේ රචනා ලියන්න නම් අපි ළඟ කරුණු තියෙන්න ඕනේ. තොරතුරු තියෙන්න ඕනේ. අත්දැකීම් තියෙන්න ඕනේ. මේ අත්දැකීම් කරුණු තොරතුරු මේ සියල්ලම මම මුලින් කිව්වා වගේම පතපොත් වලින් ඒ වගේම අපේ අත්දැකීම් තුලින් ඒ වගේම ලිපි සංගරා කියවීම තුලින් ජනමාධ්‍ය ඇසුරු කිරීම තුලින් අපි මෙන්න මේ වගේ කරුණු එකතු කරගෙන සාර්ථක රචනයක් ලියන්න සූදානම් වෙමු. එහෙමනම් දැන් ඕගොල්ලොන්ට පුළුවන් වෙන්න ඕනි මම මේ කියා දුන්න කරුණුත් එක්ක සාර්ථක රචනයක් ලියන්න. හොඳයි මම මෙතනින් නවතිනවා. ඔබ සැමට සුබ සන්ධ්‍යාවක්.
ඉතින් ආදරණීය දුවේ පුතේ අද දවසේ ඔබේ ගුරු කිතරින් සිංහල පාඩම ඔබ වෙත ගෙනාවේ බණ්ඩාරවිල මධ්‍යමහා විද්‍යාලයේ අනුෂා විතානගේ ගුරු මෑණියන්.
ඌවේ ගුරු කිතර ගුවන්විදුලියේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.